සාදු 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 ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද අපි රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා අමතාන් ගැටලුවකට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා.
හොඳයි.
ගන්න අවසර.
හොඳයි.
පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පර්යංකය. සිහින්ව නැගෙන හුස්ම රැල්ල දෙස බලා සිටියා. ඉක්මනින්ම නොදැනී ගියා. කයේ පවතින දැනීම් අඩු වී යයි. සිතුවිලි පැමිණීම වරින් වර වෙනස් වේ. බොහෝ විට දැන් මෙසේ සිටියත් එදිනදා කටයුතු වලදී නොදැනෙන ස්වභාවය පවතිනවා. ඒ මතුවන ස්වභාවයන්ට හුරු වෙමින් යනවා. වේලාවකට කිසිවක් ගැනම අදහසක් නැතිව ඉන්නවා. අත්දැකීම් ගොනු කර ගැනීමේ අපහසුකම් වැඩිය. මින් සිදු වේවා නිවන් සැනසේවා. සාදු සාදු සාදු.
මේ අත්දැකීම් ගොඩ කරගන්න බෑයි කියලා කියන්නේ මම ය දුර්වල වෙලා. ඉතින් ඕකට වෙදකම් කිරුවොත් ආයේ මම ය තහවුරු වෙනවා. ආයේ අත්දැකීම් හොඳට ස්ථාවර වෙනවා. සංසාරෙ දික් වෙනවා. මේකට කියන්නේ අපි අපිලිවෙල. මේකට කියන්නේ අපි අක්‍රමිකතාවය. මේකට කියන්නේ නානා භාව විනා භාවය. මේකට කියන්නේ මේ ගොජේ නැත සන්තතිය. ඉතින් සන්තතියට යන්න දෙන්නේ නැතුව තමයි අපි ජීවිතේ මෙතෙක්කල් ගොඩ ගැවෙන්නේ.
සමිනාස් අපිට ඇහෙන්නේ
ඇයිනවද?
දැන් එහෙන ස්වාමීන් වහන්සේ.
දැන් ඒ විදිහට දුර්වල කිරීම බුදුරජාණන් වහන්සේට පින් සිද්ධ වෙද වෙනවා. නමුත් මේ යෝගාවචරය එතෙන්ට එනකම් භාවනා කරලා ඒ දුර්වලකම නැති කරගන්න, අපිලිවල නැති කරගන්න, ළඟමතකේ නැති අති කරගන්න හරියට ප්‍රයත්න කරනවා. ඒක තමයි බුද්ධ ආගමත් පාවිච්චි කරන්නේ. ඒකට බුද්ධ ධර්මය අයාල යනවා. බුද්ධ ධර්මය මොකද්ද කියන්නේ? බුද්ධ ධර්මයෙන් නොසලකා හිටියා වෙනවා. ඉතින් මේ දෙකම තඩමාරු වෙන වෙලාව තමයි යෝගාවචර ජීවිතයට වැදගත් අවස්ථාවක්. ඉතින් ඊට පස්සේ ආට පුළුවන් වෙනවා මේ අපිලිවෙල තුල විශාල පිළිවෙලක් තියෙනවා. මේ අපිලිවෙල තුල පටිච්චසමුප්පාදයක් තියෙනවා. අපිලිවෙල තුල මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. අපිලිවෙල තුල මේ මම නැතිවීමක් තියෙනවා. වාසාව අසරණ වෙනවා. ඒ වගේම සීමා මායියාවල් නැතු වෙනවා. අරකයි මේකයි කලවම් වෙනවා. අපි ඒකට සැලඩ් එක කියලා කියනවා. අපිට කියනවා ලොඳ වෙනවයි කියලා. අපි එකට කියනවා මේ ජල්ලියක් හැදෙනවා කියලා. ඉතින් අන්නේ ඒකට පුරුදු කරන්න කියලා අපි යම් බලන් දීගා වාර්තාවට.
අඳමැ ස්වාමීන් වහන්සේ දෙවනි වාර්තාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්කේද සක්මනේද සාමාන්‍ය ජීවිතයේද භාවනාවේ වෙනසක් නොදැනේ. මේ අවස්ථාව සමව අද්දකි. පුරුද්දකට මෙන් නිතිපතා සක්මනේ හා පර්යාංකයේ යෙදේ. හිත අතීතයට හා අනාගතයට ගියද වර්තමානයේ තිබුණද හිස් බවකින් ඒ දෙස බලා සිටී. එසේ ගියද නිරායාසෙන් ආපසු එන සැටි දකි. ගෞරවනීය ස්වාමීන් වහන්ස උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
ඔය විදිහට අර ඉරියව් වල සමානකමක් හිතගෙන හිටියත් හිතගෙන හිටියත් පරියන්ක කෙරුවා සක්මන කෙරුවත් සමාන මට්ටමට ආව නම් මමයි අනිත් කෙනයි අතර වෙනසක් නැහැ කියලා. එයා සිල්ලන්තයි මම සිල්ලන්ත නැහැන්ට එයා සිල්ලන්ත නැහැ මම සිල්ලන්තයි එයා භාවනා කරන මම භාවනා කරන්නේ නැහැ. එයා ගෑනු කෙනෙක් මම පිරිමි කෙනෙක් එයා පිරිමි කෙනෙක් මං ගෑනු අන්නේ සීමාවට තමයි දැන් අපි අවධානය යොමු කරන්න. මේක තමයි අමාරු දේ. ඇතුළත ඉරියව් අතර අරමුණු අතර වෙනසක් නැහැ. ඒ කියන්නේ දිනපතා ඕනම තැනක අවශ්‍ය නම් සත්‍ය පිටවන්න පුළුවන්. දැන් බලන්න භාවනා කරන එක නෑ නැති කෙනා අතර වෙනසක් නෑ. මම භාවනා හරියට වෙලාවේ නැති වෙලා අතර වෙනසක් නෑ කියලා මෙන්න මේ දෙයට මේ දේ අදහසින් මේ සූත්‍ර පිටකේ කියවනවා. ඒක බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා අපි කොහොමද සමානාත්මතාවය ඇති කරගන්නේ. ඉස්සෙල්ලාම තමන් හදාගන්න. පස්සේ පුළුවන් අනිත් අයත් එක්ක අනිත් ගස්කොළන් එක්ක ඇලදල ගංගාවල් එක සමානාත්මභාවය බලන අඩුවන ජීවියා ජීවි දෙක අතර සමා වෙනසක් නැහැ කියන මට්ටමට යන්න පුළුවන්. එතකොට පෘථිවි තලයේ අපිට නතු වෙනවා. සෝභා ධර්මය අපිට නතු වෙනවා. මොකද හේතුව මම සෝභා ධර්මනේ ඊට පස්සේ. මට තේරෙනවා ඇයි කියලා. මට තේරෙනවා අනුන්ගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. මට තේරෙනවා ඉමෝෂනල් ලිටරසි එක. ඒකට ඉඩ දෙන්නේ නැහැ ඔය ඉරියව් අතර වෙනස්කම්, අරමුණු අතර වෙනස්කම්, පිම්බීම හැකිලිම ආනපාන අතර වෙනස්කම්, සමත විපස්සනා වෙනස්කම්. පෝවා තියානින්න තාක්කල් ඔය පංගු peerුව නිකාය ભેදේ තියෙනවා. ඒ නිසා මේට පස්සේ මම සහ මම නොවේ අතර වෙනසක් නැහැ කියන එකට දක්නා සුළුව ජීවන යාත්‍රාව සකස් කරගන්න කියලා කියන්න පුළුවන්.
ඉතින් මේ ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් ලිඛිත ප්‍රශ්නයක් chat එකට ලැබිලා තියෙනවා. මම ඒකත් ඉදිරිපත් කරන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව වරින් වර බොඳවන දේවල් වෙන් කර නම් නොකරන බව වඩාත් ඉස්මතු වේ. අත්දැකීම තවදුරටත් විස්තර කළ නොහැකි බවට යයි. එහි කිසිවක් තේරීමක් අත් නොකත් නොදකි. පර්යංක භාවනාව අත්දැකීම සක්මනේ මෙනි. එදිනෙදා සතිමත් බව, එදිනෙදා සතුමත් බව, සීමා රහිත පැතුරුණු බව පෙරමෙන් නොදකින දකින එය අරමුණු කළ විට එය නවතන බවකි. විටින් විට පරණ මතක හොඳ වේ. වරින් වර දේවල් වෙන් කර කර හඳුනා ගන්නවාද යන්න පිරික්සීමට ඉබේ යොමු වේ. එයද නැවත නැවත ඉබේ අත්හැරෙන්නේ සියුම් වෙහෙසක් මතුවන බැවිනි. වටයක් කැරකී මුල් තැනට ආවා වැනි හැඟීම දින කීපයක සිට මතුවන අතර උහුණුවක් යෙදුණු මතකද මකා දැමුවෙන් සතිය ඇති බවක්ද වෙන් කර අත්දැකිය නොහැකි මතුවන නොදන්නා බවක් හා විස්තර කළ නොහැකි මොකද්ද වෙනසක් අද්දකි. ධර්මදේශනා සහ කමඨහන් සුද්ධ කිරීම ඇසීමට ඇති උනන්දුව අඩුවගක් එපාවීමක් මතු උනද ඒවාට සවන් දෙන්නේ එය අවසි බැවිනි. ස්වාමින් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි.
පළවෙනි වාක්‍ය තුන ලිව්වා නම් ඇතිනේ රචනේ. ඔන්න ඔය ඇද්දන එකෙන් තමයි අපි මේ නැති දේවල් ආය සීමා මායියා දාලා පෙට්ටි වල දාලා පැකට් වල දාලා බෑග් වලට දාලා හදන්න තමයි රචන දික් කරලා තියෙන්නේ. නිසා කියන දේ ෂෝට් ඇන් ස්වීට් කියන්නේ. මම ඉස්සලා කියපේ කරා වගේ, කෙනාට කිව්වා වගේ දේවල් නම් නොකරලා එකට යන ගතිය තියෙනවා. ඒක ජීවන රටාවට එකතු කරගන්න. භාව ස්වභාව ගති වලින් කතා කරන්නේ. එහෙම නැත්නම් පැසිව් වොයිස් එකෙන් කතා කරන්නේ. අකර්මක භාෂාවෙන් කතා කරන්නේ. එතකොට ආර්යයන් වහන්සේලා කතා කරන භාෂාව තේරුම් ගන්න පැටලෙන්නේ නැහැ. පැටලෙන්නේ ඔය රචනයේ තුන් ගුණයක් දික් කරලා තියෙනවා. ඒ නිසා මම කියනවා එලියෝපේක් කරන්න ඔය රචනයේ කෙටි කරන්න තුනෙන් එකට ආයසරයක් ලැබෙන කමටහන් වාර්තා අවස්ථාවට ඉදිරිපත් කරන්න කියලා කියනවා.
හොඳයි ස්වාමීන් වහන්සේ, ලිඛිත වාර්තා පමණයි. අපිට තව වෙලා ටිකක් තියෙනවා. වාචිකව වාර්තාවක් ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අත උස්සලා පෙන්වන්නේ. එතකොට අපි මේ පැත්තෙන් මයික් එක අන්මියුට් කරමු. වාචික වාර්තා ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැ වගේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ US කැනඩා සංචාරය දවස් කිට්ටු වෙනවා නේද ස්වාමීන් වහන්ස?
මම හිතන්නේ උන්වහන්සේගේ මයික් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.
හරි ප්‍රශ්නයක් වුණා නේ.
ආයෙසරයක් පොඩි දෝෂයක් ආවා. කියන්න දෙයක් තියෙනවද?
සාමිනස් වාචික වාර්තා කවුරුත් ඉදිරිපත් කරන්න ඉදිරිපත්ුනේ නැහැ.
හරි, එහෙනම් අපි මෙතනින් සමු ගන්නවා.
සාමිනස්
මිනිහ වන්දනා කරන්න
අවසරයි.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දහාමි භන්තේ
උපත්වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං.
අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ භන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි භන්තේ
සෝපත්විත්වා.
තතියම්පි ඕකාස වන්දාමි භන්තේ
සෝපත්විත්වා.
නතියම්පි ඕකාස වන්දාමි භන්තේ.
අභිවාදන ශීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ අසමිච්ඡතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානම් ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු නම ස්වාමිනාසේ සාදු සාදු සාදු. එහෙමනම් දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්මදේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අභූතවාදී නිරයං උපේති යෝ චාපි කତ୍වාන කරෝමි චාහ උභෝපිතේ පච්ච සමාභවಂತಿ නිහීන කම්මා මනුජා පරත්ථ කාසාව කණ්ඨා බහවෝ පාප ධම්මා අභිඤ්ඤතා පාපා පාපේහි කම්මේහි නිරයං තේ උපපජ්ජරේ සෙය්‍යෝ අයෝගුලෝ බුද්ධෝ තත්තෝ අග්ගිසික්කූපමෝ සංචේ භුංජෙය්‍ය දුස්සීලෝ රට්ටපින්ඩං අසඤ්ඤතෝති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම්කිසි සූත්‍ර දේශනාවක් යම්කිසි කොටසක් ඉදිරිපත් වෙලා තියෙනවා මේ දවසේ මාතෘකාව හැටියට. ඉතින් අද දවසේ භාග්‍යතුන් වහන්සේ අපිට ඉදිරිපත් කරන්නේ මොකද්ද කියලා බැලුවොත්, හරියට දෙපැත්ත කැපෙන ආයුධයක්, දෙපැත්ත කැපෙන කඩුවක් වගේ අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට මේකේ අපි එක පැත්තක් කැපෙන බව ගොඩක් වෙලාවට දැනගෙන හිටියට මොකද, අන්න මේක දෙපැත්ත කැපෙන කඩුවක් බව, මේක දෙපැත්ත කැපෙන ආයුධයක් බව නැවත නැවත බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඉතින් ඒ විදිහේ දෙපැත්තේ කැපෙන ආයුධයක් එක්ක ගනුදෙනු කරනකොට කොහොමද ගනුදෙනු කරන්න ඕනේ, මොන විදිහේ පරිස්සමකින්ද ගනුදෙනු කරන්න ඕනේ කියන එකත් දැන හඳුන ගන්න මේ අද දවසේ ඉදිරිපත් වෙන තොරතුරු උපකාර වෙන්න පුළුවන්. එතකොට මොකද්ද මේ දෙපැත්ත කැපෙන ආයුධය, මොකද්ද මේ දෙපැත්ත කැපෙන කඩුව කියන කතාව පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. ඉතින් ඒකේ මෙන්න මේ විදිහයට තමයි මේ දේශනාවට භාග්‍යතුන් වහන්සේ මුල පුරන්නේ. මේ විදිහේ අදහසක් ප්‍රකාශ කරනවා. මොකද්ද දෙයාකාර පාප සමාචාර ඇත්තෝ අත්නොහැර නිරයේ උපදිනවා. මේ විදිහේ ආකාර දෙකක පාප සමාචාර තියෙනවා. ඒ විදිහේ පුද්ගලයෝ අන්න මේක අත්නොහැර ඉඳියොත් නිරයේ උපදිනවා, නිරයට වැටෙනවා කියලා. මෙන්න මේ ආකාර දෙක මොකද්ද, මේ එකම ආයුධයේ දෙපැත්තක් වගේ ස්වභාව දෙකක් ඉදිරිපත් කරනවා. මොකද්ද පළවෙනි ආකාරය විදිහට සඳහන් කරන්නේ, බ්‍රහ්මචාරී නොවූයේ බ්‍රහ්මචාරී බව ප්‍රකාශ කරනවා. මොන්න මම මේ විදිහට බඹසර හැසිරෙනවා, මම මේ විදිහට පැවිද්දෙක් විදිහට කල් ගෙවනවා කියලා ප්‍රකාශ කරනවා, පෙන්නුම් කරනවා. නමුත් ඇත්තට බ්‍රහ්මචාරී නෑ, ඇත්තට බඹසර හැසිරීමක් නෑ. අන්න මේ විදිහේ කෙනෙක් මේක අත්නොහැර ගිහිල්ලා නිරයේ උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඔන්න සඳහන් කරනවා. එතකොට මේ දේ අපි දන්න දෙයක්, මේ දේ පිළිබඳ යම් කිසි අදහසක් අපි කාට කාටත් තියෙනවා. මේ විදිහට මේ බ්‍රහ්මචාරී නොවේ බ්‍රහ්මචාරී බව ප්‍රකාශ කිරීම ඒක බොහෝ බරපතල ප්‍රතිඵල ප්‍රතිවිපාක සහිත දෙයක් කියන දේ අපි දන්නවා. ඉතින් එහෙම දැනගෙන ඒ දැනීම තුළින්ම අපි එක එක්කෙනා පිළිබඳ තීරණයකටත් එළඹෙනවා. මෙයා මෙහෙම ඉන්දියට මොකද? මෙයා මෙහෙම පැවිදි ස්වරූපයකින් ඉන්දියට මොකද? මෙයාගේ තියෙනවා අයතා සම්බන්ධතා, මෙයාගේ තියෙනවා මේ මේ පුද්ගලයෝ එක්ක හිතවත්කම් සම්බන්ධතා, මේ විදියට බඹසර ප්‍රකාශ කරාට මොකද? බඹසර රකින්න කෙනෙක් නෙමෙයි මේ කියලා. අන්න අර විදියට අපි තීරණය කරන්නත්, ඒ තීරණය කරන්න යම් කිසි විදියක අපිට හේතු කාරණත් දකින්න පුළුවන්. එතකොට මේ විදියට අර බාහිරේ කෙනෙක් මේ විදියට බඹසර නැතුව බඹසර ප්‍රකාශ කරනවා කියලා මේ තැනැත්තා කියන්න පෙළඹෙන්නත් පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ කී දේ හරි, ඒක මේ පැවිද්දට අදාළව හරි. නමුත් වන දෙවනුව මේ පැවිද්දා දකින බාහිරේ කෙනෙක් මේ විදියට මේ තැනැත්තා බඹසර ප්‍රකාශ කරාට මොකද? මෙයාගේ තුල එහෙම දෙයක් නෑ, එහෙම ගුණයක් මෙයා වඩලා නෑ, මෙයාගේ මේ විදියේ අයතා සම්බන්ධතා සහිතව මේ විදියේ ඇසුරු සහිතව තමයි මේ තැනැත්තා මේ බඹසර ප්‍රකාශ කරන්නේ කියලා ඔන්න චෝදනාවක් මේ බාහිර ලෝකෙන් වටපිටාවෙන් එල්ල වෙන්නත් පුළුවන්. ඒතර මේ දෙපැත්ත කැපෙන ආයුධයක් කිව්වේ මොකද? එන්න අනිත් පැත්තත් කැපෙන ස්වභාවේ මතුවලා එනවා. අර තැනැත්තා බඹසර රකින්නේ නැති බව හරි කියමුකෝ, ඒක යාගේ ප්‍රශ්නයක්නේ. දැන් ඔන්න මොකද වෙන්නේ? මේ චෝදනා නැගීම තුලින් අන්න දෙවැන්නෙක් මේකට පැටලිලා එනවා. එමෙ නැත්තම් නිරයේ යන, නිරයට ස්ථිර වෙන, නිරය දිහා බලාගෙන මරණයට පත් වෙන තව තැනැත්තෙක් මතුවලා එනවා. අන්න එයා තමයි දෙවැනි පුද්ගලයා විදිහට ඉදිරිපත් කරන්නේ. මොකද දෙවැනි පුද්ගලයා යමෙක් පිරිසිදු බඹසර ඇත්තාහට අමූලික මේ විදිහට බඹසර රකින්න තැනැත්තෙක් පෙන්නලා මේ තැනැත්තට අන්න ගාම ධර්මයෙන් චෝදනා කරනවා. මොකද්ද මෙයා මේ පැවිද්දෙක් ඉන්දියට, ඉන්දියට මොකද? මෙයාගේ එහෙම ගුණාංගයක් නැහැ. මෙයා මෙහෙම ඉන්දියට මොකද? මෙයා මේ විදිහේ ආයතා සම්බන්ධතා සහිතයි මේ කට්ටිය ඇසුරු කරනවා කියන චෝදනාවක් ඉදිරිපත් කරනවා. මෙතන මේ චෝදනා කරන කෙනා බාහිරෙන් බලලා යම් යම් චෝදනාවක් කරනවා. එතකොට මේ පැවිද්දා පිරිසිදු බඹසර ඇත්තෙකුට මේ විදිහේ අමෝලික චෝදනාවක් සිද්ධ කරොත්, මේ විදිහට ගාම ධර්මයෙන් චෝදනා කරොත් අන්න මොකද වෙන්නේ? නිරයට කැපවෙච්ච, මේක අත් නොහැර නිරයේ උපදින තවත් තැනැත්තෙක් ඉන්නවා කියලා මේ දෙවැනි කී චෝදනා කරන පුද්ගලයාත් ඒකටම අහු වෙනවා. ඔන්න මොකද වෙන්නේ? දැන් අර දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ කිව්වේ ඕක තමයි. අර පැවිද්දත් තමුන්ගේ පැවිද්ද හරියට කරේ නැත්නම් මොකද වෙන්නේ? ඒකිනුත් අනතුරක් ඒ තැනැත්තට සිද්ධ වෙනවා. ඊට පස්සේ බාහිරේ කට්ටිය චෝදනා කරන්න ගිහිල්ලා මෙයාගේ මේමයි, මෙයා මේමයි කියලා අන්න ඒගොල්ලොත් අර බෝට්ටුවේම නැග ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ මේ දෙයාකාර පාප සමාචාර ඇති, ඒක අත් නොහැර මරණයට පත් වෙන තැනැත්තා මොකද වෙන්නේ? අන්න නිරයේ උපදින්න හේතු වෙනවා. මේ දෙදෙනෙක් නිරයේ උපදිනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ දහමක් සම්බන්ධ, මේ විදිහේ පුහුණුවක් සම්බන්ධ, මේ විදිහේ ප්‍රතිපදාවක් සම්බන්ධ කතාවක් තමයි මේ අදර ඉදිරිපත් වෙන කතාව. එතකොට මේ ප්‍රතිපදාවේ යෙදෙන කෙනෙක් දැනගත යුතු යම් කිසි විදියක අවදිභාවයෙන් කටයුතු කළ යුතු දෙයක්. අන්න කෙනෙක්ගේ වරදක් තියෙනවා නම් එයා ඒක විඳි, එයා ඒකේ ප්‍රතිඵල ලබා ගනි. නමුත් අන්න බාහිරේ ඉඳලා චෝදනා කළා තව කෙනෙක් ඒ බෝට්ටුවටම නැග ගන්නවා. ඉතින් ඔන්න විදිහේ දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ තමයි මේ දහම. ඒක හොඳ විදියට පාවිච්චි කරොත් හොඳයි. හැබැයි වැරදි විදියට පාවිච්චි කරොත් යන්න පුළුවන් අපායේ අර පහළම තට්ටුවකට යාගන්න පුළුවන්. යාගන්න පුළුවන් අර ගිහි කෙනෙක් නැත්තම් මේ දහමට සම්බන්ධ නැති කෙනෙක්. අපි කිව්වොත් ගාලුපාරේ ගාල්ල යද්දී අනිත් එක්කෙනා හයිවේ එකේ යනවා. මොන විදියන සත් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ නිරයක් පිළිබඳ කතාවක්, අපායට දොරටු ඇරීමක් පිළිබඳ කතාවක් තමයි සඳහන. දැන් පහුගිය දවසක මම ගියා කොළඹ පැත්තේ වැඩසටහනකට. එතකොට දවල් දානේ සකසල ලෑස්ති කළ තිබුණේ මහල් නිවාසේක අලුත්ම පාට්මන්ට් කම්පලෙක්ස් එකක්. එතකොට ඒකේ තට්ටු 37ක් තියෙනවා. යන් ස්වාමීන් වහන්සේ රූප් ටොප් එකත් බලාගෙන යන් කියලා ගියා. ගිහිල්ලා හොඳට කොළඹ වටපිටාව පොට් එක වටපිටාව පේනවා. අන්න පඩිපෙලෙන් පොඩ්ඩක් ඇවිල්ලා බැලුවාම එක හරි කෙලින් තට්ටු 37ම වැටෙන්න පුළුවන් එතනින්. පඩිපෙලේ පොඩ්ඩක් ඉස්සලා එහා පැත්තට පෙළුණොත් කෙලින්ම තට්ටු 37ම එක පාරින් යන්න පුළුවන් ලිෆ්ට් එකට වැඩි වේගෙන් යන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සු මෙහෙම පඩිපෙල් හදනවාද නිකන් අතපයත් පණ නැතුව යනවා. ඒක දැක්කහම අන්න අපායට යන පාරක් වගේ තමයි ඒකත් පෙවුනේ නිකන් එක පාට. ආයි කෙලින්ම මේක මෙහෙම ඇදගෙන වැටුනොත් මේ 37 වෙනි තට්ටුවේ පොඩ්ඩක් ඉස්සලා ආයි කෙලින්ම පහළ ගිහිල්ලා වදින ස්වභාවය ඉතා ගන්නත් අමාරුයි. අන්න ඒ වගේ ගමනක් තමයි ඔය නිරයට වැටීම කියනවා. නිකන් මේ මහා ප්‍රපාතයකට මහා පහත් අඩියකට වැටෙනවා වගේ. වැටෙනකොට ආපහු ගොඩේම පිළිබඳ කතාව ටිකක් අමාරුයි. අමාරුයි. කාලයත් නිකන් නවතිනවා වගේ එහෙ ගියහම. මොකද හේතුව අර පදුට්ට මනසින් වෙහෙස මනසින්ම තමයි කල් ගෙවන්න වෙන්නේ. ඒකට නිකන් කාලයත් නිකන් දැනෙන්නේ විනාඩියත් නිකන් දවසක් වගේ දිගට දැනෙනවා ඇති. ඉතින් බොහෝ අවුරුදු සිය ගණන් දහස් ගණන් දස දහස් ගණන් ආයුෂ ගෙවෙනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඒතොර එන්නේ විදිහේ මහා ප්‍රපාතයකට වැටීමක් පහළට වැටීමක් තට්ටු 37ම අස්සෙන් ඇදගෙන වැටීමක් වගේ එකක් සිද්ධ වෙන්න හේතු කාරණා වෙන ආකාර දෙකක් පුද්ගල ස්වභාව දෙකක් තමයි මේ අද දවසේ ඉදිරිපත් වෙන්නේ. ඉතින් එහෙම ඉදිරිපත් කළා ඔන්න ඊට පස්සේ මේ කියපු දේ පිළිබඳ ඒ අර්ථය කැටි කොටගත් ගාථා කිහිපයකුත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මෙතන තියෙන්නේ මොකද්ද? අභූතවාදී නිරයන් උපේති යෝ චාපි කତ୍වා න කරෝමි චාහ උභෝපිතේ පච්ච සමාභවಂತಿ නිහීන කම්මා මනුජා පරත්ත. මෙන්න මේ විදිහේ මරණෙන් මත්තේ නිරයට යන මරණෙන් මත්තේ සම වෙන දෙදෙනෙක් ඉන්නවා. මෙතන සඳහන් වෙනවා මේ මරණෙන් මත්තේ සම වෙන කියන අදහසත් සඳහන් වෙනවා. මේ දෙදෙනාම මරණෙන් මත්තේ සම වෙනවා. සම වෙන්නේ කොහෙදිද? හම්බ වෙන්නේ කොහෙදිද? රගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා වගේ නිරයේදී හම්බ වෙනවා. දෙදෙනාම සම වෙලා හම්බ වෙනවා. මොනවද මේ සම වෙන දෙදෙනා? අන්න අර විදියට බොරු පැවිද්දක් පෙන්නමින් බොරු කියමින් මේ විදියට ගුණධර්මයක් රකින්න බව පෙන්වුම් කරමින් රකින් නැති පුද්ගලයා සහ මේ නොකලා කියන පව්කම් හේතු කොටගෙන වෙන කෙනෙක්ට චෝදනා කරන තැනැත්තා. අන්න දෙපැත්ත කැපෙන ආයුධේ මේ බොරු සීලයක් මවාපාන තැනැත්තත් අහු වෙලා ඒකට චෝදනා කරන්න ගිහිල්ලා අන්න ඇත්ත සිල් රකින්න කෙනෙක්ට චෝදනා කරොත් ඒ තැනැත්තත් අහු වෙලා. මෙන්න මේ ඩබලම මරණෙන් මත්තේ සම ස්වභාව ඇති මරණෙන් මත්තේ එක ගතියක් ඇති නිරයේ උපත්තිය ලැබනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා කාසාව කන්තා බහවෝ පාප ධම්මා අභිඤ්ඤතා පාපා පාපේහි කම්මේහි නිරයන් තේ උපපජ්ජරි. මෙන්න මේ විදිහට කාසාව කන්තෝ කහ වතින් වෙලාගත් බාහිරය ඇති. ඔන්න ඔය කාසාව කන්ටක කියන වචනේ සාමාන්‍යයෙන් මේ දහමේ යෙදිලා තියෙනවා විවිධ අවස්ථාවල. දැන් මෙතන ඉදිරිපත් වෙන්නේ ඒ කාසාව කන්ටක නැමති පුද්ගලයා කොහොමද ඒ ස්වභාවය නිසා ඒ ක්‍රියාව නිසා අන්න නිරයේ උපත්තිය ලබන්නේ කියන අදහස. නමුත් ඔය දාන කතාව පිළිබඳ කියන කොට සඳහන් කරනවා අන්න අර කාසාව කන්ටක කියලා මහානෝ විශේෂයක් පහළ වෙනවා. අනාගතය ගැන තමයි මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ. අන්න ඒ තැනැත්තා මේ පැවිද්දෙක්ගේ ස්වභාවයක් පෙන්නුම් කරනවා බාහිරෙන්. නමුත් ඇත්ත පැවිදි ස්වභාවයක් නැහැ. ගෝත්‍රභූ කියන වචනේත් යෙදිලා තියෙන්නේ ඔය සම්බන්ධයෙන් තමයි. එතකොට මේ විදිහේ පුද්ගලයෙකුත් ඉන්නවා. මේ ගෝත්‍ර භූ නැමැති මේ කාසාව කණ්ඩක නැමැති පුද්ගලයෙකුත් ඉන්නවා. අන්න මේ පුද්ගලයා මේ විදිහට බාහිරෙන් සිවුරක් පොරවගෙන ඉඳියට මොකද ඇතුළත පැවිදි ස්වභාවයක් නැහැ. මෙහෙම මහණනුත් අනාගතේ පහළ වෙනවා. අන්න ඒ වගේ මහණෙක්ට උනත් සැදැහැ සිතින් දන් දුන්නොත් තියන ආනිසංස පිළිබඳ කතාවක් භාග්‍යතුන් වහන්සේ ඔය දාන කතාව පිළිබඳ ප්‍රකාශ කරද්දී සඳහන් කරනවා. එතකොට ඒ වගේ මහණෙක් ගැන වුණත් යම් කිසි විදියක ඉක්මීමක් ඇති කරගත යුතු විදිය පිළිබඳ බුදුරජාණන් වහන්සේ එතෙන්දී අපිට අදහසක් ගෙනහැර දක්වනවා. මෙයාගේ තියෙන්නේ බාහිරේ විතරයි. මේක පෙරවගෙන තියෙන්නේ පිටතින් විතරයි. නමුත් ඒත් අන්න මේ සංඝයාට දන් දෙනවා කියන අදහසින් ඒ සංඝ ස්වරූපේ ඉදිරියෙන් තියාගෙන දානයක් පූජා කරොත් අන්න ඒකෙත් ආනිසංස මේ පූජා කරපු කෙනාට ලැබෙනවා කියන අදහසින් මේක සඳහන් කරනවා. එතකොට මේ ඒ බැලිය යුතු බැල්ම තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඔය සමහර කෙනෙක් මට හම්බෙලා තියෙනවා. ඔය ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මේ පන්සලේ මේ හාමුදුරු එක මම ගනුදෙනු කරනවා. හැබැයි ඉතින් මම ඉතින් මචන් ලෙවල් එකෙන් තමයි කතා බහ කරන්නේ. මචන් ලෙවල් එකෙන් තමයි ගනුදෙනු කරන්නේ. මොකද දන්නවනේ අපි ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ගේ කෙරුවාවල් අපි දන්නවනේ. අනේ ඒක හින්දා මම වඳින්න යන්නේ නැහැ. ඒවට යන්නේ නැහැ. මම ගිහිල්ලා නිකන් අර හිතමිත්‍රයෙක් විදියට වගේ ගනුදෙනු කරලා අවශ්‍ය දේ කරලා දීලා එනවා කියලා දවසක් කෙනෙක් කියනවා. ඒතර එහෙම ප්‍රකාශයක් කරනකොට ඒකට හේතු කාරණා ඒගොල්ලෝ ගාව තියෙන්නත් පුළුවන්. ඒ වගේ කෙනෙක් නිකන් වැඳුම් ලබලා තවත් පව රැස් කරගන්න බවත් හරි. නමුත් අපි හිතුවොත් මේ පෙර කී පුද්ගලයා මොන විදිහේ ඉක්මීමක් ඇති කරගත යුතුද කියන ප්‍රශ්නේ අපිට මේ තියෙන්නේ. මේ වගේ තැනැත්තෙක් එක ගනුදෙනු කරනකොට අර මචන් ලෙවල් එකෙන්ද කොහොමද ගනුදෙනු කරන්න ඕනේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක අන්න නිකන් තරහටත් එක්ක හොඳට නිකන් දෝත් මුදුන් දීලා වැන්දත් ඉතින් ඒකත් නිකන් අන්න පළිගැනීමේ චේතනාවක් වගේ තමයි. මොකද මේ වැඳුන් ලබලා අන්න තවත් මේ තැනැත්තා පෞරස් කරගන්නවා. අර සංඝයාට වඳිනවා කියන අදහසින් මේ පැවිද්දෙට වඳිනවා කියන අදහසින් වඳිනවා. දැන්දොත් මොකද වෙන්නේ? අන්න අර තැනැත්තට තවත් අපලයි. නමුත් අන්න යම් කිසි විදියක ඉක්මීමක් ඒ තුළ තියෙනවා. අපි මේ ආයුධෙන් කපා ගත්තේ නෑ. මේක දෙපැත්ත කපේන ආයුධයක් බව දැනගෙන කටයුතු කළා. සාමාන්‍යයෙන් ඔය දැන් ඔය විවිධ වැඩසටහන් වලට එහෙම ගිහාම පිරිවෙන් වැඩසටහන් වලට එහෙම ගිහාම දැන් ඔය පිරිවෙන් වැඩසටහන් වල ඒ ගුරුවරු පිරිවෙන් ගුරුවරුන්ගේ වැඩසටහන් වල වගේ ගිහි පිරිසකුත් ඉන්නවා. සුදු ඇඳගත්ත පිරිසකුත් ඉන්නවා. හාමුදුරුවෝ පිරිසකුත් ඉන්නවා. එතකොට මේ ගිහි පිරිසගේ ස්වභාවය ගත්තොත් ඒගොල්ලෝ බොහෝ දෙනෙක් මේ සිවුරු ඇරපු කට්ටිය. ඒ කැම්පස් ඉවර වෙලා ඒ අදාළ කටයුතු කරගෙන ඒ සිවුරෙන් අයින් වෙච්ච පිරිසක් ඔතන ඉන්නවා. ඉතින් ඒගොල්ල දිහා බැලුවාම ඒගොල්ල තමයි කිසිමම ගෞරවයක් නැත්තේ. අර ස්වාමීන් වහන්සේලා එක්ක හැසිරෙනවා කිසිමම ගෞරවයක් නැහැ. නිකන් ඒ ගෞරවේ නැති වෙන්න හේතුව මොකද්ද කියලා ඇහුවොත් ගොඩක් වෙලාවට ඒගොල්ල සබ්ජෙක්ට් එක දන්න නිසාම තමයි. ඒගොල්ල විස්තර තොරතුරු දන්නවනේ. ඇතුළේ ඉඳලා ආපු මෑන්නේ. එතකොට අන්න එහෙමවත් කලින් තරංගවත් ගෞරවයක් අර බාහිරෙන් බලන කෙනෙක් දිහා ගෙනෙට්ට තියෙන ගෞරවයක්වත් ඇත්තේ නැහැ. අන්න බොහොම නිගරු වෙන විදිහට සමාය සමහර වෙලාවට හැසිරෙන්නේ කටයුතු කරන්නේ. ඒ වගේ කට්ටිය අන්න දැක ගන්න පුළුවන්. විශේෂයෙන් අර පිරිස එක්කම ගැවසෙච්ච නිසාම තමයි සමහර විට එතනත්ගේ ඒ කී ස්වභාවය ඇති වෙලා තියෙන්නේ. කෙසේ නමුත් මේ වගේ අවස්ථාවක අන්න සමහර විට අර පැවිද්දෙක් කියන අදහසින් ගනුදෙනු කරනවා. වැඳුම් ලබන කෙනා බලාගනීවි එයාගේ ප්‍රශ්නේ. වැඳුම් ලබන කෙනාගේ ගැටලුවක් නේක. නමුත් මේ ආයුධෙන් දෙපැත්ත කැපෙන බව දැනගෙන කටයුතු කරොත් යහපත්. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට වෙන වෙන කට්ටියව තීරණය කරන්න ගිහිල්ලා ඒ තීරණය කිරීම තුළින්ම අපිත් ඒ බෝට්ටුවටම නැගගෙන අර නිරය දිහාවට යන දෙදෙනාම අරලෝදි සමාන ගති ඇති කියන ඒ බෝට්ටුවටම නැගගෙන තියෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ වෙලාවක මේ වගේ අවස්ථාවක පොඩ්ඩක් පරිස්සමෙන් ගනුදෙනු කිරීම වටිනවා. සාමාන්‍ය ඔය ඒ විවිධ ස්ථානවලට ගිහාම ඒ බාහිර ස්ථානවල පැවිද්දෝ එක්ක ගනුදෙනු කරනකොට සමහර විට ඒගොල්ලෝ නිකන් අපිත් එක්ක ගනුදෙනු කරද්දී නිකන් කෝල වෙන ගතියක්, පහු 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 බහින ගතියක් වගේත් දැකලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා සමහර විටාට හැකිලෙනවා. හැකිලෙනවා මොකද හේතුව? ඒ කට්ටියටත් යම් කිසි විදියක අදහසක් තියෙනවා එන්න පුළුවන්නේ. තම තමුන් මොකද්ද කරන්නේ කියලා. එතකොට ඒක දැක්කහම හැකිලෙන ගතියකුත් දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් ටිකක් හැකිලිලා තමයි ගනුදෙනු කරන්නේ. වැඩිය ලං වෙන්න, වැඳුම් ලබන්න අපෙන් අපිට වැඩි ගොඩක් වැඩිමල් ස්වාමීන් වහන්සේලා ගොඩක් වෙලාවට පැවිද්ද වයසෙන් ගත්තොත්. එතකොට ඒත් වැඳුම් ලබන්නත් අකමැති විදිහේ හැකිලෙන ස්වභාවය ඇති එහෙම ගති දැකලා තියෙනවා. එසේ නමුත් අපි අපේ පැත්තෙන් පරිස්සම් වීම තමයි ක්‍රමවේදී මේ ආයුධයේ භයානකකම දැනගෙන. එතකොට අර කාසාව කණ්ඩක කියන ස්වභාවය මේ බාහිරෙන් වෙලාගත්ත සිවුරක් තියෙනවා. මේක බාහිරේ ආභරණයක් විදිහට පොරෝගෙන තියෙනවා. නමුත් ඇතුළත පැවිදි ස්වභාවයක් නැහැ. මේ වගේ කෙනෙක් එක ගනුදෙනු කරන්නත් යම් කිසි ඉක්මීමකින් ගනුදෙනු කළ යුතුයි කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. අර දුස්සීල පැවිද්දෙක්ගේ වුණත් ගුණ 10ක්ද කොයිදෝ ප්‍රකාශ කරන සූත්‍ර දේශනාවකුත් තියෙනවා. එතන සඳහන් කරන්නේ මේ තැනැත්තා සිල් රකින්නේ නැහැ, නමුත් සීලය ගැන බණ කියනවා. මේ තැනැත්තා හික්මෙන්නේ නැහැ, ඒ හික්මීම ගැන බණ කියනවා. මේ විදිහට බුදුන්ට ගෞරවයක්, ධර්මයට ගෞරවයක්, සංඝයාට ගෞරවයක් මේ පුද්ගලයා තුළ තියෙනවා. ඔන්න ඔය විදිහේ දුස්සීල පැවිද්දෙක්ගේ නමුත් ගුණ 10ක් ඉදිරිපත් කරනවා. අර විදිහේ කාසාව කණ්ඩක නමුත් ඒ දෙන දානේ ආනිසංස පිළිබඳ කතා කරනවා. ඉතින් ඔන්න විදිහේ මොකද්දෝ දෙයක් තියෙනවා. ඉතින් එන්නේ කාසාව කන්තකෝ බහවෝ, මේ බාහිරෙන් මේ සිවුරෙන් කහවතින් වෙලාගත් පාප ධම්මා අභිඤ්ඤතා, ඇතුළත අන්න පාපී ගති ඇති. පාපා පාපේහි කම්මේහි නිරයන්තේ උපපජ්ජරේ, පවිතු පුද්ගලයෝ බොහෝ වෙත් නිරයේ උපදිත් කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ දෙවැනි කොටසේදී ඉදිරිපත් කරන්නේ. මේ විදිහට පිටින් වෙලාගත් සිවුරක් සහිත ඇතුළත පාපී ගති ඇති පුද්ගලයෝ බොහෝ වෙනවා. ඒ තැනැත්තෝ ඇත්තෝ ඇත්තොන්ගේ උරුමේ ලබා ගන්නවා. මේ විදිහට නිරයේ උපදිනවා, උපදිත්. ඊට පස්සේ තුන්වෙනෝ කියනවා සෙයෝ අයෝ ගුලෝ බුද්ධෝ තත්තෝ අග්ග සිකූපමෝ. මේ විදිහට ගිනි රත් කළ ගිනි සුලක් බඳු ලෙස ඇවිලෙන ලෝහ ගුලියක් අයෝගුලෝ. මේ විදිහට මේ රත් පැහැගත් රත් කරන ලද ලෝහ ගුලියක්, නිකන් ගිනි සුලක් වගේ පෙනෙන පමණට රත් කරපු ලෝහ ගුලියක්, වැළඳීම යහපත්, වැළඳීම උතුම් මොනවට වැඩියද? මෙන්න මේ රටවැසියා දෙන පිණ්ඩපාතය වැළඳීමට වඩා. අර විදිහේ පැවිද්දෙක්ට, අර විදිහේ තැනැත්තෙක්ට මෙන්න මේ රත් කරන ලද මේ විදියට ගිනි හුලක් වගේ දිලිසෙන ලෝහ ගුලියක් වැළඳීම උතුම් යහපත්. අර විදිහේ රටවැසියන් දෙන පිණ්ඩපාතය වැළඳීමට වඩා අන්න විදිහ අදහසක් තමයි ඉදිරිපත් වෙන්නේ අද දවසට. එතකොට මේ දෙපැත්ත කැපෙන ආයුධයක්, දෙපැත්තක් පිළිබඳ අදහසක් මේ විදිහට මේ භික්ෂු වේසයකින් පැවිදි ස්වභාවයකින් කල්ගෙවන ඇතුළත පැවිද්දක් නැති තැනැත්තෙක් සහ බාහිරේ ඉඳගෙන ඒ වගේ කට්ටියට චෝදනා කරන තැනැත්තෙක් පිළිබඳ පුද්ගල ස්වභාව දෙකක් සඳහන් කළා. මේ දෙදෙනා නිරයේදී සම ස්වභාව ඇති එකම බෝට්ටුවේ නැගගන්න ආකාරයක් තියෙනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ අද දවසේ අපිට ඉදිරිපත් කරන්නේ. එතකොට සාමාන්‍ය දැන් මෙතන සඳහන් වුණා මොකද්ද මේ බ්‍රහ්මචාරී නොවූයේ බ්‍රහ්මචාරී බව ප්‍රකාශ කරනවා කියලා. දැන් ඔය දැන් මේ ප්‍රකාශ කරනවා කුවහම කෙනෙක්ට හිතන්න පුළුවන් මේක මේ වචනයෙන් කියන ප්‍රකාශයක් කියලා. නමුත් ඇත්තටම ඔය පැවිද්දොන්ට වෙන අවුල තමයි මේක. මේ ඉල්ලලානේ මේ ජොබ් එක අරන් තියෙන්නේ. මේ ඉල්ලලා සමාදන් වෙච්ච දේවල් මේවා. කවුරුත් බලෙන් ගිරහලා පටවලා නැහැ. සමාදාය සික්කත සික්කාපදේසු. මේ විදිහට මේ තමුම්ම ඉල්ලලා තමුම්ම අරගෙන සමාදන් වෙලා තියෙනවා. මොකද්ද මෙන්න මේ ටික මම රකින්නවා කියලා. එතකොට ඔය මේ විදිහට බ්‍රහ්මචාරී බව ආයේ ප්‍රකාශ කරන්න දෙයක් නැහැ ඒ කට්ටියට. සිවුරක් පොරවගෙන ඉන්නවා කියන්නේම නිහඬ බවින්ම මේක ප්‍රකාශ වෙනවා. සාමාන්‍යයෙන් පොහොය කරනකොට උපසම්පදා භික්ෂුන් වහන්සේලා සති දෙකකට සැරයක් පුර පොයටයි අමාවකටයි පසළොස්වක පොයටයි ෆුල් මූන් නිව් මූන් දෙක ඔන්න ඔය අවස්ථා දෙකේදී සති දෙකකට වරක් පොය කරනකොට මේ පාතිමොක්කේ කියවනවා කියලා මේ 227ක් වූ ශික්ෂාපද ප්‍රමාණයක් කියෝගෙන යනවා. එතකොට විවිධ මට්ටම් පරාජිකායි කියන්නේ පැවිද්ද වෙල්ලම ගහලා යනවා කියන තැනින් පටන් අරගෙන ඊට පස්සේ ඊට වැඩි අඩු ආපත්‍ති ටිකෙන් ටික ඉදිරිපත් කරගෙන යනවා. එතකොට ඉදිරිපත් කරනකොට හැම වෙලේම මේ එක ඛණ්ඩයක් ඉදිරිපත් කළ ඉවර වෙලා අහන පාඨයක් ප්‍රශ්නයක් තියෙනවා. ඒ අහනවා මොකද්ද පළවෙනි වරටත් අහනවා මම ආයසුපුතුන් වහන්සේලා පළවෙනි වරටත් අහනවා ඔබ මේ කී දේවල් වලින් පිරිසුදුද? දෙවෙනි වරටත් මම අහනවා ආයසුපුතුන් වහන්සේලා ඔබ මේ කී දේවල් වලින් පිරිසුදුද? තෙවෙනි වරටත් මම අහනවා ආයසුපුතුන් වහන්සේලා ඔබ මේ කී දේවල් වලින් පිරිසුදුද? නැන් එතකොට මේ නිහඬව ඉඳියොත් පිරිසිදුයි කිව්වා. අපිරිසිදු නම් කතා කරන්න ඕනේ. ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම තමයි යන්නේ වැඩි. එතකොට අන්තිමට කියනවා නිහඬභාවයෙන් මම පිළිගත්තා මේ සියල්ල පිරිසිදුයි කියලා. ඔයගොල්ලෝ සද්ද නැතු ඉඳීමෙන්ම මේක ඇප්‍රූව් කරලා ඉවරයි. මේකට මේ සමාදන් වෙලා ඉවරයි. එතකොට මෙන්න මේ බ්‍රහ්මචාරී නොවූයේ බ්‍රහ්මචාරී බව ප්‍රකාශ කරනවා කියන අදහස කියනකොට තේරුම් ගත යුතු තමයි මෙතන මේ නිකම් නිහඬ භාවයෙන්ම ප්‍රකාශ වෙනවා. සිවුරක් පොරෝගෙන ඉඳීම තුළින්ම ප්‍රකාශ වෙනවා. එතකොට මේ විදිහේ අමුතු අනතුරක් විශේෂයෙන් ඔය ඉල්ලලා සමාදන් වෙච්ච කට්ටියට තියෙනවා. එනි කියනවා බත් කාලා රැයට බත් කාලා කවුද අපාය ගියේ කියලා. මේකත් ඉතින් හරි බත් කාලා අපාය ගියේ නෑනේ කවුරුත්. නමුත් මොකද වෙන්නේ ඉල්ලලා සමාදන් වෙලා මම මේ රැයට බත් කන්නේ නෑ කියලා. ඊට පස්සේ කකා ඉන්නවා. එතකොට ඉතින් වැඩේ අවුල්. සමාදාය සික්කත සික්කාපදේසු. අර විදිහට අරගෙන ඉල්ලගෙන තමයි මේක කාලා තියෙන්නේ. මේ එතකොට ඉතින් වැඩේ වරදිනවා. මේ විදිහේ මිල මුදල් පාවිච්චියක් නැහැ කියලා ඉල්ලලා සමාදන් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ ආනවා මේ තාක්කුවට දාන්න අත ගන්න තමයි හොඳ නැත්තේ. ක්‍රෙඩිට් කාඩ් එකක් තියාගෙන ඉඳලා අවුලක් නැහැනේ. මේ මිල මුදල් නෙමෙයිනේ කියලා ඔන්න ඔය විදිහේ අදහස් ප්‍රකාශ වෙනවා. නමුත් අන්න තම තමුන්ගේ නිවැරදි භාවය තේරුම් ගත යුතුයි. මේ මොන විදිහේ දෙයක්ද මේ සමාදාන් වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා ඉතින් මේ මිල මුදල් එක ගනුදෙනු කරන විදිහකුත් නැතුව නෙමෙයි. ඒක තව කෙනෙක් දැන් සමහර විට පිණ්ඩපාතේ යනකොට එහෙම රුපියල් 20ක් රුපියල් 100ක් වගේ එකක් පාත්‍රයට ගෙනාලා සමහරු දාන්න හදනවා. අර ආහාර පාත්‍රයටම සල්ලිත් දාන්න හදනවා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මුදල් කැප නැහැ. හැබැයි ඕකෙන් මොනවාරි සන්ලයිට් කැටයක් හරි අරන් දුන්නොත් ඒක කැපයි. අන්න ඒ විදිහේ 아무තු සමබරතාවයක් ඕකෙ තියෙනවා. එතකොට ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් ගිහිල්ලා අපි කොයිකට ගිහිල්ලා බඩු ගන්න කැප නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් ගිහිල්ලා අපි කොයිකේ කැෂියර් එකට ක්‍රෙඩිට් කාඩ් එක දීලා කිව්වොත් ස්වාමීන් වහන්සේ මනාප දෙයක් ගන්න කියලා, අන්න අපි කොයිකම උනත් ගන්න පුළුවන්. අරණිය මහරගම වගේ සුපර් සෙන්ටර් එකකම උනත් ගන්න පුළුවන්. මොකද අදාල් නැහැ. අතන ඒ තැනත්තා තමයි ඒ වගකීම භාණ්ඩ වලින් තමයි පවරලා තියෙන්නේ. ඉතින් ඔන්න විදිහේ 아무තු සමබරතාවයකුත් තියෙනවා. බොහෝ දෙනෙක් ඒ සමබරතාවයට කැමති නැහැ. ඒගොල්ල කෙලින්ම පාවිච්චියට කෙලින්ම අතපත ගෑමට තමයි යන්නේ. සාමාන්‍ය වැඩසටහනක් තියෙනවා. ඒකට ගිහාම එකෙක්කෙනා එකෙක්කෙනා නිකං ආධාර මුදල් වගේ රුපියල් 100 හමාර අනම්මනම් ගෙනහලා තියෙනවා. එතකොට මම ඉස්සර නම් කෑගගා ඉන්දියා මේ සාලි පූජා කරනවාද පූජා කරනවාද කිය කිය. නමුත් පස්සේ මම තේරුම් ගත්තා මේක මේ මම නිකං මේ පෙට්‍රල් පුච්ච ගන්න ඕනේ නෑනේ. ඒ වෙනුවට මේ මුදල පිළිබඳ අපේක්ෂාවක් නැත්තම් එක එක ගැට්ටිය ඕන ඕන විදිහට ගෙනහලා තියයි. අදාළ නෑ. අදාළ නෑ. අර පරණ පොතක තියුණ කතාවක තියෙන ඒ ස්වාමීන් වහන්සේ මේසෙට අත තියාගෙන ඉන්නවා. කෙනෙක් 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 දේවල් ගෙනහල්ලා පිළිගන්නනකොට අර මේසෙට අත තියාගෙන ඉඳිය පමණින්ම පිළිගත්තා බවට පත් වෙනවා. කෙනෙක් ඇවිල්ලා මුදල් තියනවා මේසෙ උඩින්. අර හාමුදුරුවෝ හිමීට අත පිටිපස්සට අර ගන්නවා. එතනත මුදල් පූජා කරලා යනවා. හාමුදුරුවෝ අත පිටිපස්සට ගන්නවා. නැගිටලා යනවා ස්වාමීන් වහන්සේ අවසානයේ. හැබැයි මුදල පිළිබඳ අපේක්ෂාවක් හිත තුල නැහැ. යන්න මුදල එතන තිවිද්දී හාමුදුරුවෝ නැගිටලා යනවා. ඔන්න විදිහේ සමබරතාවයකින් මේ වගේ දේවල් එක ගනුදෙනු කරන්න පුළුවනි මේ විෂම ලෝකේ. ඉතින් ඒකයි වැඩේ. මේ මිනිස්සු ගොඩ දෙනෙක් දන්නෙත් නෑ, දැනගන්න උවමනාවකුත් නෑ. ඔහොම මොනවදෝ තියෙනවා. එසේ නමුත් මේක මේ දෙපැත්ත කැපෙන ආයුධයක් බව දැනගනිමින් තම තමුන්ගේ සමබරතාවය තම තමුන්ගේ ප්‍රතිපදාවක් දැන හඳුන ගැනීම වටිනවා. මේ රකිනා සීලය පිළිබඳ කතාවක් වගේම මම මේ විදිහේ සීලයක් රකින්නවා කියලා ඒ ඇතුළත ඒ විදිහේ සීලයක් නැත්තම් අන්නේ තැනතර වෙන දේ සහ ඊට පස්සේ බාහිරේ ඉඳගෙන මෙයාගේ ඇති සීලයක් නැහැ කියලා චෝදනා කරන තැනතර වෙන දේ. ওই දෙක අතර යම්කිසි විදියක තමුන්ට හරියන බැලන්ස් එකක් හදාගන්න මේක දෙපැත්ත කැපෙන ආයුධයක් කියන එක දැනගෙන කටයුතු කරන්න කියන අදහස තමයි මේ දවසේ ඉදිරිපත් වෙන දේ. ඉතින් එන්නේ අදහසත් ඉදිරියෙන් තියාගෙන අපි තව ටිකක් මෙන්න මේකී පුහුණුව දිහාවට ගමන් කරමු. දැන් පහුගිය දවසක එතන ඉන්දියේ අවුරුදු 7-8 වසර වගේ ඉඳලා උඩ ළමයි ටිකක් ඒ ලෙවල් පන්තිය වෙනකන්. එතකොට ඒගොල්ලෝ එක කතා බහ කර කර ඉන්නකොට සමහර වෙලාවට ඔය ඉතින් අර කතාව කරගෙන යනකොට ඒ අහන ප්‍රශ්නයි ඒ ගැළපිලා එන තොරතුරුයි ඒක එක්කනේ යන්නේ. එතකොට මම කිව්වා මේගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ ඔය ෆෝන් ඇඩික්ෂන්ස්, ගේමින් ඇඩික්ෂන්ස් ඔය වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. එතකොට එහෙම ඇබ්බැහි වෙලා ඉන්නකොට ඒ කොහොමත් මෙඩිටේෂන් තමයි තියෙන්නේ. හැබැයි මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ පොසිටිව් මෙඩිටේෂන් එකක්ද නෙගටිව් මෙඩිටේෂන් එකක්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. කොහොමත් අපි මෙඩිටේට් කරනවා මේක පොසිටිව් මෙඩිටේෂන් එකක්ද නෙගටිව් මෙඩිටේෂන් එකක්ද, වෙහෙසක් පීඩාවක් දිහාවට යන මෙඩිටේෂන් එකක්ද, නිවීමක් සැනසීමක් දිහාවට යන මෙඩිටේෂන් එකක්ද කියන ප්‍රශ්නේ විතරයි විසඳ ගන්න තියෙන්නේ. ඔන්න විදිහ අදහසකින් මම මේ පිරිසට යම් කිසි දෙයක් ඉදිරිපත් කරා. ඔය කම්පියුටර් එක ඉස්සරහා වාඩි වෙලා ඉඳියොත් පැය දෙකක් ඔය සෝෂල් මීඩියා යමින්, එහෙම නැත්නම් YouTube බලමින්, එහෙම නැත්නම් TikTok බලමින් එහෙම ගත කරපු පැය දෙකත් මෙඩිටේෂන් තමයි. හැබැයි ඒක නෙගටිව් මෙඩිටේෂන් එකක්. මෙඩිටේට් කරලා තියෙනවා ඒ වෙලාවෙත්. හැබැයි කළා දෙන්නේ මොකද්ද? නෙගටිව් මෙඩිටේෂන් එකක්. අනාතතියක් වෙහෙසක් පීඩාවක් වර්ධනය වෙන පුහුණුවක් කරා. තන පොසිටිව් මෙඩිටේෂන් එකක් විදියට අන්න මේ ඇවිදිනකොට ඇවිදින බව දැනගනිමින් විනාඩි 20ක් ගත කරොත්, වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දැනගනිමින් විනාඩි 20ක් ගත කරොත් ඔන්න විදියට කරන්න පුළුවන් කියන අදහස මේගොල්ලන්ට ඉදිරිපත් කරා. ඔයගොල්ලෝ නෙගටිව් මෙඩිටේෂන් නම් කොතෙකුත් කරනවා. ඉතින් ආතතියක් පීඩාවක් විතරක් වර්ධනය වෙන එක ස්වභාවිකයි. හැබැයි පොසිටිව් මෙඩිටේෂන් එකක් කරන්නත් අදහසක් ඇති කරගන්න කියන අදහසින් තමයි කිව්වේ. දැන් එතකොට මෙතන සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය උනත් අපි හිතමු නිකන් භාවනා කරන්නේ නැහැ, මේවට මට වෙලාවක් නැහැ කියන වගේ කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට උනත් කියන්න තියෙන්නේ ඕගොල්ලෝ කොහොමත් ඉන්නේ භාවනාවේ. හරි? ඒක අර පොසිටිව් පැත්තට යන එකද නෙගටිව් පැත්තට යන එකද කියන එක විතරයි විසඳ ගන්න තියෙන්නේ. සිහියෙන් කටයුතු කරොත් අපි කියනවා ඕනම වැඩක් පොසිටිව් පැත්තට යන විදියට භාවනාවක් විදියට කරන්න පුළුවන් කරන වැඩේ සිහියෙන් යෙදුනොත්. අසිහියෙන් කටයුතු කරොත් ඒක නෙගටිව් පැත්තට තමයි යන්නේ ගොඩක් වෙලාවට කියන අදහසින් අපිට ඉදිරිපත් කර හැකියි. එතකොට ඔන්න ඔය විදිහේ මතවාදයක් අදහසක් මේ අපි කියන්නේ මේ සතිපාසලක පිරිසකට ඉදිරිපත් කරාට මොකද මේ පහුගිය දවසක කටුකුරුන්දි ස්වාමීන් වහන්සේගේ පොත කියවනකොට මේකට අදාළ වචන දෙක අහුණා. වචන දෙක අහුණා මේ පොසිටිව් නෙගටිව් දෙක. මොකද්ද කියන්නේ මේ දහමට අනුව වචන දෙක මොකද්ද? අයෝනිසෝ මනසිකාර යෝනිසෝ මනසිකාර. මේ සංසාරයක් පුරාවට මේ අයෝනිසෝ මනසිකාර විදියට වැරදි විදියට මෙනෙහි කිරීමක් තමයි තියුනේ. ඕන දැන් ඒක යෝනිසෝ කරගන්නවා. එකම මානසිකාරය එකම දේ අන්න අයෝනිසෝද යෝනිසෝද කියන විතරයි වෙනස තියෙන්නේ. මේ විදිහට මේ මුලාව දිහාවට යන බැල්මක්ද එහෙම නැත්නම් අර විදිහට ප්‍රඥාව දිහාවට යන බැල්මක්ද කියන බැල්ම් දෙකේ වෙනස විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් අර මිලරේපාගේ වචනෙන් කියනවා නම් සුනකාව ලෝකණයක්ද සිංහාව ලෝකණයක්ද? බල්ලෙට්ට ගලක් ගැහුවොත් බල්ලා ගල දිගේ ගිහිල්ලා ගල හපන එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් බල්ලා නැවත නැවත වරක් දෙවරක් තුන්වරක් හතරවරක් නැවත නැවත ගල් පාරවල් වලින් විඳවනවා. ඒ ගලනේ හපන්නේ ගල පිටිපස්සේ නේ ලෝගනේ යන්නේ. නමුත් ඔන්න කෙනෙක් සිංහෙට්ට ගලක් ගැහුවොත් සිංහයා බලන්නේ මේ ගල දිහා වෙනකොට මේ ගල ආවේ කොහෙන්ද කියන බැල්ම තමයි ඒ සතාගේ තියෙන්නේ. අන්න ඉතින් මිලරේපා කියනවා සිංහෙට්ට ගලක් ගහන්න දෙපාරක් ගලක් ගහන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. පළවෙනි පාර ගල ගැහුවා එතනින්ම ප්‍රශ්නේ ඉවරයි. දෙවෙනි පාර ගල් ගහන්න මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. තේන්නේ විදිහේ මේ බැල්ම් දෙකේ වෙනස. මේක මේ වැරදි විදිහේ බැල්මක්ද හරි විදිහේ බැල්මක්ද යෝනිසෝද අයෝනිසෝද මේ මානසිකාරය කියන එක තමයි මෙතන තියෙන අදහස. එතකොට කොහොමත් ඉන්නේ භාවනාවක මේක අයෝනිසෝ මනසිකාරයක් නම් අන්න මොකද වෙන්නේ? වෙහෙසක් පීඩාවක් දැවීම් තැවීම් දිහාවට අර විදියට අපාගත වෙන ස්වභාව දිහාවට යන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයක් නම් මොකද වෙන්නේ? අන්න තේරෙනවා මේ දේවල් වෙනවා. නමුත් මම මුලට නිවැරදි බැල්මෙන් බලනවා. මේ විදියට වරද්ද ගන්නේ නැතුව බලනවා. අර පරණ පුරුදු සර්කිට් එකම සමහර විට රන් වෙනවා. හැබැයි ඒක ටික වෙලාවකින් ෂෝට් සර්කිට් වෙනවා. ඒ කියන්නේ ෂෝට් සයිකල් වෙනවා. මේ කලින් තරම් ඒ සර්කිට් එක එහෙම දුවන්නේ නැහැ. ඒ සයිකල් එක යන්නේ නැහැ. ඒ වෙනුවට ෂෝට් සයිකල් වෙනවා. මේක මේ මගදී වැඩේ අහවර වෙනවා. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මම ඉස්සර මේ දේවල් ඔස්සේ හඹාගෙන ගිහිල්ලා මේ ගෙදර පුද්ගලයෝ එක්ක විවිධ තැනැත්තෝ එක්ක මේ විදිහට ගහ බැන ගන්නවා. අතාරින්නෙම නැහැ. ආයේ දවස් ගානකට සමහර විට අල්ලන් ඉන්නවා. මේ එහෙම අතාරින්නේ නැහැ. නමුත් දැන් මම මේ කාලයක් තිස්සේ මේ කරන භාවනාව නිසා මට මේ පරණ විදිහටම ඇවිලීගෙන යනවා. නමුත් මගදී මට කල්පනා වෙනවා යකෝ මම මේ විදිහ වැඩකනේ එදිලා ඉන්නේ කියලා. ඉතින් අර මමම ආපහු නිකන් සංසුන් වෙන ගතියක් අර විදිහට ඇවිලිලා යන්නේ නැති ගතියක් මා තුළ මතුවෙලා එනවා. ඔන්න වෙනස තමයි මම අත්දකින්නේ මේ මාස කීපයක් මේ විදියට උත්සාහ කිරීමෙන් කියලා මෙතනත් සඳහන් කරනවා. අන්න මොකද උනේ කලින් විදියටම අර පරිපතේ ඇවිලිලා ගියා. හැබැයි ඉස්සර තරම් දුර යන්නේ නැහැ. ඔය ඇවිලිලා යනවා කියන උපමාවත් හරියටම හරි සාමාන්‍ය මේ දහම පිළිබඳ කතා කරන කොටත් කියනවා. මේක මේ සංසාරේ වුණත් ඇවිලි ඇවිලි යනවා වගේ තමයි. මහා ගින්නක් විදියට ඇවිලෙනවා. නමුත් මේ පුහුණුව වඩන්න වඩන්න මොකද වෙන්නේ? අර වෙනදාට ගමක් ගිනි ගත්ත එක දැන් පදේශයක් ගිනි අරගෙන නතර වෙනවා. වෙනදාට පදේශයක් ගිනි ගත්ත එක අන්න දැන් අක්කරයක් ගිනි අරගෙන නතර වෙනවා. වෙනදාට අක්කරයක් ගිනි ගත්ත එක දැන් මීටර් කීපයක් ගිනි අරගෙන නතර වෙනවා. වෙනදාට මීටර් කීපයක් ගිනි ගත්ත එක දැන් පඳුරක් ගිනි අරගෙන නතර වෙනවා. වෙනදාට පඳුරක් ගිනි ගත්ත එක අන්න ගිලිපුලුංගුව අහසට විසි වෙලා අහසෙදිම නිවිලා යනවා. වෙනදාට අහසට විසි වෙච්ච මේ ගිලිපුලුංගුව දැන් එතන ස්පාක් වෙන තැනම නිවිලා යනවා. ඔන්න ඔය විදිහේ අදහසක් තමයි පෙන්වන්නේ. ඔය අනාගාමි පුද්ගලයෝ නම දෙනෙද්ද කොහෙද පිළිබඳ පැහැදිලි කිරීම තියෙන ඔන්න ඔය උපමාවෙන් තමයි පැහැදිලි කරන්නේ. එක්කෙනෙක් ඉන්න ඔයා නිකන් අර මේ මොනවද ගමක්ම ගිනි අරගෙන තමයි එයාගේ ගමන ආහාර වෙන්නේ. තව කෙනෙක් ඉන්නව එච්චර නෑ. තව කෙනෙක් ඉන්නවා මෙතනින් ස්පාක් එක පයින්නවා. හැබැයි අහසට යන්නේ නෑ. අහසට යන්නේ නෑ. අන්න ඉතින් ඔන්න ඔය විදිහේ උපමාවකින් කිව් හැකි. එතකොට මේ ගිනි ගන යන ගමනේ දුර තමයි. ගමත් ගිනි අරගෙන රටත් ගිනි අරගෙන නතර වුණු එක දැන් ඕන තාමත් ස්පාක් එක පයින්නවා. තාමත් ගිනි ගන්නවා. හැබැයි ඉස්තර තරන්නේ නැහැ. ඔන්න ඕක තමයි වැඩේ. මේ වෙන්නේ කොහොමද? අන්න අයෝනිසෝ කිව්ව මානසිකාරය වැරදි විදිහට මෙනෙහි කරපු ගමන අන්න මැදදී ෂෝට් සර්කිට් වෙනවා. නරම මැදදී අවුල් යනවා. යකෝ මම මේ මමම මේ ගොන් වැඩන්නේ කරන්නේ මේ සුනකාව ලෝකන යන්නේ මගේ තියෙන්නේ කියලා මෙතන ඇත්තට කල්පනා වෙනවා. අන්න මේ කරනා වූ පුහුණුවක ප්‍රතිපදාවක වෙන ප්‍රයෝජනේ ලැබෙන ප්‍රයෝජනේ තමයි මේ තියෙන්නේ. අන්න මේ විදියට පත් වෙලා ගියාට මොකද ඉස්සර තරම් මෝඩකම නැහැ. ඉස්සර තරම් මෝඩ නැහැ. තාමත් මෝඩයි. තාමත් මෝඩයි. හැබැයි ඉස්සර තරම්ම නැහැ කියන අදහසින් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් එන්නේ විදිය වෙනසක් අපි තුල ඇති වෙනවා නම් ඒක මොකද වෙන්නේ? අන නිවන දිහාවට කරනා භාවනාවක්, කරනා පුහුණුවක්. එහෙම නැත්තම් අන අර විදියේ පැවැත්මක්, දැවීමක් දිහාවට කරනා භාවනාවකුත් තියෙනවා. අයෝනිසෝ යෝනිසෝ කියන වචන දෙකෙන් මේ දහම තුල ඕක පැහැදිලි වෙනවා. ඉතින් එන්නේ විදියේ අදහසක් තමයි අපි ඉදිරියේ තියෙන්නේ. ඉන්නෙම භාවනාවක කියලා හිතාගන්න. ඔය භාවනා නොකරන කියන කට්ටියනුණත් භාවනා නොකරන්නේ නැහැ. ඒගොල්ලොත් කරනවා. හැබැයි 얘දිලා ඉන්නේ අර විදියට තමුන්ට අනතුරුදායක භාවනාවක තමයි. ඒතර තමුන්ට අනතුරුදායක භාවනාවක්ද, තමුන්ට හිතකර භාවනාවක්ද කියන ප්‍රශ්නේ විතරයි මේ අත්තොන්ට විසඳ ගන්න තියෙන්නේ. ඉතින් අර කරන වැඩේ, 얘දින වැඩේ සිහියෙන් කරොත් අන්න ඒක තමුන්ට හිතකර භාවනාවක් කියලා හිතා ගන්න පුළුවන්. ප්‍රතිඵල හොයන්න දෙයක් නැහැ 얘දින වැඩේ සිහියෙන් කරන්න. කොයර ඇවිදගෙන යනකොට මේ පතුල් වදින බව දැනෙනවා. හිත වික්ෂිප්තයි. කමක් නැහැ ඒ වික්ෂිප්ත කියන වචනේත් හරිද මන්දා. එහෙම කියනකොට හිත වික්ෂිප්තයි. මේ සද්ද ඇහෙනවා, ඉතිවිලි එනවා, වටපිටාව පේනවා, මේ ඔක්කොම හරි. ඒ ඔක්කොම අතරේ නැවත නැවත පතුල දැනෙන බවක් දැනෙනවනේ. එක පියවරක්වත් සමහර විට මග හැරෙන්නේ නැති ගණනට දැනෙනවනේ. අර සියල්ල අතරේ. එතකොට වික්ෂිප්ත හිතක් කියන හිත වික්ෂිප්ත කියන වචනේ හරියයිද කියලා දන්නේත් නැහැ. කෙසේ නමුත් අන්න යන බව දන්නවා මේ මොන දේ වුණත්. වාඩි වෙලා ඉන්න බව දන්නවා මේ මොන දේ වුණත්. බත් කන බව දන්නවා මේ මොන දේ වුණත් කියන අදහසින් කල් ගෙවුවොත් අන්න ඒක පොසිටිව් මෙඩිටේෂන් එකක්. මේ විදිහට යෝනිසෝ මනසිකාරය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ ගොඩක් වෙලාවට අයෝනිසෝ පැත්තට, වැරදි පැත්තට ගමන් කරනවා. එතකොට ඉතින් දැවිලි පීඩා තමයි. දැවිලි පීඩා තමයි. ඔන්න කියනවා මොකද්ද? මේ not enough present මේ ඇතිපමණ මේ වර්තමානේ නැහැ. මේ තැනත් ඇතුළ ඇතිපමණ වර්තමානේ නැහැ කියන චෝදනාවෙන් තමයි සඳහන් කරන්නේ. ඔයා ඉන්දියාවට මොකද ඔයා ළඟ ඇතිපමණ වර්තමානේ නැහැ. ඔයා ළඟ එක්ක වැඩිපුර අතීතේ තියෙනවා. ඔයා ළඟ එක්ක වැඩිපුර අනාගතේ තියෙනවා. සාමාන්‍ය වැඩිපුර අතීතේ තියෙන කට්ටියගේ චරිත ස්වභාවයේ කොහොමද කියලා ඇහුවොත් හරි වැඩිපුර අතීතේ තියෙන කට්ටියගේ චරිත ස්වභාවය කොහොමද කියලා ඇහුවොත් අන්න ඒගොල්ලන්ගේ තියෙන ස්වභාවය තමයි තමුන් තමුන්ටම දෙස් දෙන ස්වභාවයක් තියෙනවා. අතීතේ වෙච්ච වැරදි නිසා නිකන් ගිල්ට් ෆීලින් එකක් වගේ දෙයක් තියෙනවා. ඊට පස්සේ අපි කියන්නේ මොකද්ද? ඒ වගේම පසුතැවීම් බොහෝයි. පසුතැවීම් තියෙනවා. ඊට පස්සේ සමාව දෙන්නම බැරි ස්වභාවයක් වගේ තියෙනවා. ඊට පස්සේ අර බිටර්නස් කියන්නේ නිකන් හැම වෙලේම නිකන් කරවිල තිත්ත ගතියෙන් තමයි ඉන්නේ. බේරන්නම බෑ, මොන මොක කරත් ගන්න බෑ. හරි. අන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ? වැඩිපුර අතීතේ මෙයා තුල තියෙන්නේ. අතීතේ වැඩි, වර්තමානයේ මදි, අතීතේ වැඩි. Too much past කියලා කියනවා. අතීතේ දුර ගොඩක් පිරීලා වැඩි, මෙයා පිරීලා තියෙන අතීතෙන්. සාමාන්‍ය ගොඩ දෙනෙක් ජීවිතයේ අවසාන අවදී වෙනකොට කොහොමත් ඕකට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. පසුතැවීම් සහිතව අර විදියට බිටර්නස් සහිතව අර විදියට තමුන්ටම දෙස් දීමක් සහිතව අර කරපු දේවල් අතහැර ගන්න සමාව දී ගන්න බැරුව කල් ගෙවන තැනැත්තෙක් බවට මේ තැනැත්තාපත් වෙනවා. එහෙම නැත්නම් too much future මෙයා තුළ තියෙන වැඩිපුර අනාගතේ තමයි. අනාගත සිහින අපේක්ෂා තුළ තමයි මෙයා ගත කරන්නේ. අනාගත බිය මෙයා තුළ තියෙනවා. අන්න ඒ වගේ කෙනෙක්ගේ ස්වභාවය ගත්තොත් මෙයාට තියෙන ගොඩක් වෙලාවට ආතතියක්. ආතතියක්. අර විදිහට වෙහෙසක් පීඩාවක්. ඊළඟට බියක්. බියක් නිතර නිතර මෙයාට වද දෙනවා. ඔන්න ඒ වගේ ස්වභාවයක් මෙයා තුළ තියෙනවා. ඒ සාමාන්‍ය අලුතෙන් ඔය තරුණ වයසේ ඉන්න දරුවෝ දිහා ගත්තොත් ඒගොල්ලන්ට තියෙන ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් ඇන්සයිටි කියන ස්වභාවය තියෙනවා. මේ විදිහට මේ විභාග පාස් වෙන්න ඕනේ, මේවා හොඳට ලකුණු දා ගන්න ඕනේ, මෙහෙම මෙහෙම කී කිය ඔන්න මොනවදෝ ටිකක් පිටිපස්සේ හඹාගෙන යන ගතියක් මේ තරුණ වයසේ ඉන්න කට්ටිය තුළ තියෙනවා. ඒක නිසාම අනාගත බිය මේගොල්ලන්ට ඇති වෙනවා. මේ රටේ ඉඳලා හරියයිද, මේ බංකොලොත් රටේ ඉඳලා මට මගේ ජීවිතේ ගොඩනගා ගන්න වෙන්නේ නැහැ කිය කිය ඔන්න මොන මොනවදෝ දේවල් ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ විදිහේ අනාගත බිය ආතති තුළ ගත කරමින් කල් ගෙවනවා. අන්න මොකද උනේ, එක්කෝ අතීතේ වැඩි, එක්කෝ අනාගතේ වැඩි. හැබැයි මේතනත තුළ වර්තමානය ඇති කරගත්තොත්, වර්තමානය වැඩි වැඩියෙන් බහුල කරගත්තොත් අන්න මොකද වෙන්නේ? එතකොට මේ අනාගත බිය එකපාට නැති වෙලා යන්නේ නැහැ. මේ අතීත පසුතැවීම්, දෙස්දීම් එකපාට නැති වෙලා යන්නේ නැහැ. නමුත් අන්න තේරෙනවා මේ දේවල් නැවත නැවත ෂෝට් සර්කිට් වීවි, නැවත නැවත වර්තමානෙට ඇදගෙන වැටෙනවා. අතීත ඔස්සේ යනවා, ආපහු ක්ෂණිකව වර්තමානෙට වැටෙනවා. ආපහු අතීත ඔස්සේ යනවා, ආපහු වර්තමානෙට වැටෙනවා. මොකද උනේ, අන්නර පරණ පුරුදු ගිනි ගැනීම නැහැ. තාමත් ගිනි ගන්නවා. හැබැයි එච්චර දුර යන්නේ නැහැ. එච්චර දුර යන්නේ නැහැ. නැවත නැවත ඇවිල්ලා මේ වර්තමානෙට වැටෙන ස්වභාවයක් මේ තැනට තුල මතුවලා එනවා. අන්න මොකද උනේ, වෙනදාට සාපේක්ෂව වැඩි වර්තමානයක් මේ තැනට තුල මතුණා. එහෙම බාර ගැනීමක් සිද්ධ කරා. බාර ගැනීමක් සිද්ධ කරා. අන්න කරන පුහුණුවක ආනිසංසෙ. මේ ක්‍රමවේදය තුලින් ලැබිච්ච ප්‍රයෝජනේ තමයි ඔය තියෙන්නේ. එන්නේ හැම කටයුතු කරන කෙනෙක් තේරෙනවා, තාමත් මම අර නිකන් පරණ පුරුදු මනුස්සයා වගේම තමයි. පරණ පුරුදු ස්වභාව ඔක්කොම තාමත් මා තුළ තියෙනවා. නමුත් මොකද්ද නිකන් වෙනසකුත් නැතුව. වෙනසකුත් නැතුවම නොවේ. නිකන් වෙනසක් නෑ, පරණ පුරුදු එකා වගේමයි කියලාත් හිතෙනවා. නමුත් මොකද්ද වෙනසකුත් තියෙනවා. ඔන්න ඔය විදිහ නිකන් අමුතු හතර බීරි ස්වභාවයක් තමයි ටිකෙන් ටික මතුවෙන්න ගන්නෙ. පරණ පුරුදු මෝඩකමත් ඒ විදිහටම තියෙනවා. නමුත් මොකද්ද වෙනසකුත් තියෙනවා. පරණ පුරුදු විදිහටම දුක් ගන්නවා. නමුත් මගදී ෂෝට් සර්කිට් වෙනවා. ඔන්න ඔය විදිහේ මොකද්ද වෙනසක් මේ වැඩි වැඩියෙන් වර්තමානයේ බාර ගැනීමක් අන්න මතුවෙලා එනවා. මතුවෙලා එනවා. මේ වැඩි වැඩියෙන් මම ඇවිදින භවයේ ඉන්නවා. වැඩි වැඩියෙන් මේ හුස්මේ ඉන්නවා. වැඩි වැඩියෙන් මේ බත් කන භවයේ ඉන්නවා කියලා මේ තැනැත්තට දැක දැනගන්න පුළුවන්. අර තීත අනාගත දෙක දුරලන්න උපකාරයට දෙන්නේ භාග්‍යතුන් වහන්සේ වර්තමාන මොහොත. ඒකට අතීත අනාගත කියන්නේ හැම වෙලේම කාලය පිළිබඳ අදහසක්. කාලය කියන සංකල්පය මත වෙලා එනවා. සමහරු බොහෝ අනාගතයක් සැලසුම් කරනවා. බොහෝ අනාගතයක් සැලසුම් කරනවා. මේ විදිහට ප්ලෑන් හදනවා. මේ ළමයින්ගේ අනාගතේ, මේ අපේ රැකිරක්ෂා, අපේ මේ වටපිටාව ගොඩනගා ගැනීම කියලා ඔය විදිහට සැලසුම් කරනවා. නමුත් අර පහුගිය දවසක අර කැනඩාවේ වෙච්ච සිදුවීමත් එක්ක ගත්තොත්, ඒ පොඩි දරුවෝ 4 දෙනෙක් මාස 2යි, අවුරුදු 2යි, අවුරුදු 4යි, අවුරුදු 7යි. ඒගොල්ලන්ටත් ලොකු සැනසීම් තියෙන්නේ නැතිනේ. අසල්වැසියෙක් කතා කරලා කියනවා, ගොඩක් ඉතින් අපේක්ෂා සහිතව තමයි එන්නේ නැත්තේනේ. එහෙම කියලා ඒ මනුස්සයා කියනවා. හරි, ඉතින් එහෙම සැලසුම් තිබුණා. නමුත් මොකද වුනේ? අන්න ඒ සැලසුම් ඔක්කොම අන්න අහෝසි වෙලා ගියා. අදාළ නැහැ. තමාරීට අතීත දුක් ගැනිලි තියෙන්නේ නැති. තවදුරටත් අදාළ නැහැ. අනාගත සැලසුම් තියෙන්නේ නැති. තවදුරටත් අදාළ නැහැ. අන්න මොකද වුනේ? අන්න ජීවිතේ අර විදියට ගිලීලා ගියා. පව්වදාට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. කවදාද කිසි ප්‍රශ්නයක් නැහැ. ඕෂෝ කියනවා මේ ලෝකේ විනාශ වෙයිද ඕෂෝ කියලා අහනවා. මේ ලෝකේ විනාශ වෙන්නේ නැහැ, බය වෙන්න එපා. ලෝකේ විනාශ වුණොත් ඔයත් ඒත් එක්ක විනාශ වෙනවනේ. අනේ පහවදාට කවුරුත් ඉන්න එකක් නැහැ ඔය දුක් ගන්න. ඔය අතීත අනාගත බිය හදාගන්න පහවදාට කවුරුත් ඉන්න එකක් නැහැ. අර විදියට අතීත අර විදියේ දේවල් මතක් කරමින් නැවත නැවත වෛර බඳින්න කවුරුත් ඉතුරු වෙලා ඉන්න එකක් නැහැ. මොකද උනේ අහෝසි වුණා. ජීවිතේ අහෝසි වුණා. අනේ එහෙනම් මේ වර්තමාන මොහොත ওই කාලය පිළිබඳ අදහස කොච්චර තියාගෙන අපි නැතුවත් අතීත අනාගත ඝට්ටනේ කොච්චර ඉදිරිපත් කරත් අන්න මොකද වෙන්නේ, ඒකෙන් වෙහෙසක් පීඩාවක් කැරෙන්න වෙන සැනසීමක් නැහැ. හරි, එතකොට වර්තමාන මොහොතට හිත ගන්න කියන අදහස තමයි ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක තමයි හුස්මක් විදිහට දෙන්නේ. ඒක තමයි ඔය කයේ දැනීමක් විදිහට දෙන්නේ. හැබැයි ඒක අරගෙන ටිකක් වෙලා ඒක අල්ලගෙන බලාගෙන ඉන්නකොට මෙතන අතර තේරෙනවා මේ භාග්‍යතුන් වහන්සේ දුන්නේ දීලා තියෙන්නේ මේ හුස්ම කියලා දීලා තියෙන්නේ මේ කය කියලා දැනීමක් කියලා දීලා තියෙන්නේ බලනකොට මේ දිරච්ච ලණුවක් ලණුවක් තමයි දීලා තියෙන්නේ. ටිකක් දුර යනකොට තමයි ඒක තේරෙන්නේ. අන්න මොකද වෙන්නේ, මේ වර්තමාන මොහොත ස්ථිරයි කියලා හිතාගෙන ඉඳියට මොකද මේ කාලය කියන දේ ගෙවෙන්නේ වර්තමානයේ කියලා හිතාගෙන ඉඳියට මොකද මේ වර්තමාන මොහොත කාලයෙන් වියුක්ත ස්වභාවයක් ඒ තුළ තියෙනවා. ටයිම්ලස් මොමන්ට් කියලා තමයි කියන්නේ. ටයිම් කියන හැඟීම එන්නේම අතීත අනාගත දෙක අතර ඝට්ටනය නිසා. වර්තමාන මොහොත ටයිම්ලස් මොමන්ට් එකක්. වර්තමානයේ කිටි කිටියේ සිහිය දාගෙන, එහෙම නැත්නම් වර්තමානයේ කිටි කිටියේ මුහුණ දීගෙන ඉන්න කෙනෙක්ට කාලය පිළිබඳ හැඟීම දුර වෙලා යනවා. ඒක තමයි භාවනාවට ගිහිල්ලා ටිකක් වෙලා ඉන්නේ නිකන් අර ටයිම් එක ස්ලිප් වුණා කියන්නේ. අර නිකන් එක්ස් ෆයිල්ස් වල ඉස්සර පොඩි කාලේ එක්ස් ෆයිල්ස් බලනවනේ. මහා රෑට බලලා ජනේලින් චූ කරලා නිදිය ගන්නවා. එළියට යන්න බයයි. එළියට යන්න බයයි මොකද අර ඒකේ යන කතන්දර ටික. ඉතින් ඒකේ තියෙනවා අර ව්‍යාමන පිරිසියක් ඒකක පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් ආවම ටයිම් එක ස්ලිප් වෙනවා. අර විදිහට මේ 7යි කලින් බලනකොට මෙන්න දැන් 7යි 10 වෙලා. අතරමැද විනාඩි 10ක් loss. අන්න ඒ වගේ අදහසක් තමයි ඔය වර්තමාන මොහොතට කිටි කිටියේ මුහුණ දුන්නහම වර්තමාන මොහොතට එළඹුණහම දැනෙන දේ. ඒකේ කාලය පිළිබඳ හැඟීමක් ඒ තුල නැහැ. කාලය කියන සංකල්පයේ ගිලිහිලා යනවා ඒ තුල. එතකොට මොකද වෙන්නේ අන්න කාලයක් ගෙවුනේ නෑ වගේ තේරෙනවා බලනකොට විනාඩි 10ක් ගෙවිලා. කොහේ ඉඳියද මොනවා වුණාද කියලා නෑ කියලා තේරෙනවා. හැබැයි කාලේ ගෙවිලා. පරියන්කේ වාඩි වෙනවා මෙන්න බලනකොට විනාඩි 40ක් ගිහිල්ලා. ඔන්න ඔය විදිහේ දේවල් දැක දැනගන්න පුළුවන්. අන්න මේ කාලෙන් වියුක්ත මොහොතක් තියෙනවා. ඒක තමයි වර්තමාන මොහොත. අපි උත්සාහ කරා ඒක ස්ථිර කරන්න. නමුත් ඒකට කිටි කිටියේ මුහුණ දෙනකොට ඒක වළඳ ගන්නකොට තේරෙනවා ඒ තුල කාලය කියන සංකල්පේ ගිලිහිලා යනවා. අතීත අනාගත ඝට්ටනෙන්න තමයි කාලය කියන හැඟීමක් මතුවෙලා එන්නේ. මේකෙන්ම තමයි අපේ පැවැත්ම පිළිබඳ හැඟීමක් මතුවෙලා එන්නේ. දැන් අපි ගත්තොත් ඔය කමඨහන් වාර්තාවල උනත් ආධිනික කෙනෙක් ලියනකොට එයාගේ රචනේ හරිම විචිත්‍රයි. ෂා ලකුණු දෙන්න පුළුවන් රචනයක් ලියලා දෙනවා බලන්න කොච්චර ලස්සනද කියලා. පටන් ගත්ත පළවෙනි අඩිය මම තිබ්බ සක්මනට විලුඹ වැදුනා, ඇඟිලි තද වුණා කියලා පටන් ගන්නවා. හොඳයි, ඉතින් නරක නෑ අප්පා, හොඳයි. මේ නරකට කියනවා කියලා හිතන්න එපා. කෙසේ නමුත් ඔය සක්මනේ විනාඩි 45ක් පැයක් සක්මන් කරා කියන බොහොම විචිත්‍රවත් තොරතුරු ටිකක් එයා තුල වාර්තාවේ ඉදිරිපත් වෙනවා. ඒක ඉතින් අවදියක්. ඒ වගේ කෙනෙක්ට අපි විස්තර තොරතුරු ලියන්නවා කියලා කියන්නේ නැහැ ලියන්න. නමුත් ටික දවසක් යනකොට තේරෙනවා පැයක් සක්මන් කරා රැස් කරගත්ත දෙයක් නැහැ. අර රචනය අර විදියට විචිත්‍ර බොහොම ගලා යාමක් සහිත රචනයක් වෙනුවට අසංවිධිත රචනයක් බවට පත් වෙනවා. වෙන්දතර වගේ ෆ්ලෝ එකක් නැහැ මේ රචනේ. මොන මොනවද කියන්න උත්සාහ කරලා තියෙනවා එහෙම් මෙහෙන්. නමුත් අන්න ගලණයක් නැහැ, කතාවක් නැහැ. කතාව ගෙතෙන්නෙම අතීත අනාගත ඝට්ටනි නිසා. මම මෙහෙම කරා, මේ විදියට කරා, මේත නැත්තමට මෙහෙම දෙයක් වුණා. මීට අවුරුදු 4කට කලින් මෙන්න මේ දවසේ තමයි කිව්වේ. ඒක නිසා මගේ හිත මේ විදිහට රිදුනා කියලා කියන්නේ මොකද්ද? අන්න ඔය අතීත අනාගත ඝට්ටනේ. වර්තමාන මොහොතේ ඕක නැහැ. වර්තමාන මොහොතේ ඕක නැහැ. අන්න අසංවිධිත ස්වභාවයක් තමයි තියෙන්නේ. පහුගිය දවසක කෙනෙක් රචනයක් ඉදිරිපත් කළ දෙවන එක මට මතක හිටියා මේ මෙන්න මේ කාරණේ නිසාම. ඒක කියන්නේ මොකද්ද? න්‍යායක තියෙන්නේ නිකන් වාක්‍ය ඛණ්ඩ තියෙන්නේ. කිසි ගලණයක් නැහැ. ගල් කැටයක් ඇනෙනවා. රසය දැනෙනවා. හිතිලි කෑල්ලක්. සද්දයක්. ඔන්න ඔය විදිහේ වාක්‍ය ඛණ්ඩ ගණනාවක් තිබුණා. මුකුත්ම නිකන් ගලා යාමක් රචනයකට ලකුණු දෙන්න පුළුවන් ස්වභාවයක් නැහැ. ඉතින් අර සාමාන්‍ය ගුරුවරයෙක්ට පෙන්නුවොත් කියයි, ආපෝ හරි සෞත්තුයි මේ රචනේ, ඔයා මුල මැද අග ගලපලා නැහැ, කිසි නැහැ, මේකේ ගලණයක් නැහැ, ඔයාට ලකුණු දෙන්න බෑ. ලකුණු ලැබුණා කියන්නේම සංසාරය කියලා හිතාගන්න. එතකොට හරි අර විදිය හොඳ ගලණයක් සහිත විචිත්‍රවත් රචනයකට ලකුණු ලැබෙනවා. හරි, තව බොහෝ කල් පැවැත්මක් පිළිබඳ අදහසක් මතුර ගන්න පුළුවන්. අන්න අසංවිධිත නම් අර විදිය වාක්‍ය ඛණ්ඩ නම් තියෙන්නේ. අන්න ඒක තමයි නියම යථාර්ථය. මේ වර්තමාන මොහොත තුල ආ මේ ගලක් ඇනෙනවා. ආ ඒක නිකන් මේ ලොකු ගලක්ද පොඩි ගලක්ද, කලින් ඇනිච්ච ගලද, අනාගතෙත් මේ ගල ඇනේද කියලා අදාළ නැහැ නේ. අදාළ නැහැ. ඒ වෙලේ මේ මොහොතේ ගලක් ඇනුණා. ඊළඟ මොහොත අලුත්ම දෙයක්. ඊළඟ මොහොතේ ඔන්න හිතවිල්ලක්. ඊළඟ මොහොතේ මේ සද්දයක්. මේ උලමාගේ සද්දය එනවා මේ දවස්වල. රාත්‍රියට. ඉතින් උලමා ගැන පරීක්ෂණ කරනවා කට්ටිය, ටෝච් අරගෙන උලම හොයන්න යනවා. මේ උලමෝ ගැන රිසර්ච් කරනවා ඉන්ටර්නෙට් එකේ. මේ උලමා යනු මොන වගේ සතෙක්ද? මේ ශ්‍රී ලංකන් ඊගල් අවුල් තමයි මේ, උකුස්සෙක් වගේ රාත්‍රි අහසේ සැරිසරන බස්සෙක් කියලා රිසර්ච් කරනවා උලමා ගැන. පිස්සු අප්පා. උලමා කියලා තමයි රිසර්ච් කරන කට්ටියටත් කියන්න තියෙන්නේ. මොකද අර ඒ වෙලාවේ ඒ මූසල හඬ ඒ මොහොතේ විතරක් සත්‍යයි. ඊළඟ මොහොතේ ආයේ මොකාද ඔයි කියලා හොයන්න දෙයක් නැහැ. හොයන්නෙම ඔය ටෝච් අරගෙන උලමෝ පිටිපස්සේ හඹාගෙන යන්නෙම අන්න අර අපි තුල තියෙන මේ උලං ගතිය තමයි. හරි, වර්තමාන මොහොතේ ඒ මොහොතේ ඒක විඳලා එතනින් අහවර කරන්න බෑ. ඒ වෙනුවට මේ මොකාද මේ, කොයි විදියට සතෙද්ද මේ, අර මේ මේක මොන විදියේ එකෙක්ද කියලා අර හඳට ගහන්න පුළුවන් ටෝච් අරගෙන උලමෝ හොයාගෙන යනවා. ඉතින් ගිහිල්ලා වෙන මොකෙක් හරි සර්පෙක් කවා ගන්නවා එක්කෝ. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් කෙසේ නමුත් අන්න ඒ මොහොතට ඒ මූසල හඬ හොඳා. අමුතු නිකන් මත්කරවන මූසල ගතියක් තියෙනවා එකේ. අන්න නිකන් මහා විලාපයක්, ශෝක බරිත බියජනක විලාපයක් වගේ හඬක්. හැබැයි මේ මොහොතට විතරයි. ඊළඟ මොහොතේ අන්න ඒක තවදුරටත් අදාල් නැහැ. අන්න ওই විදිහේ පැවැත්මක් තමයි අපිට තියෙන්නේ. අපි මොකද කරන්නේ? මේ ඩොට් පොයින්ට්ස් දෙක තුනක් අල්ලගෙන, මේ ලක්ෂ දෙක තුනක් අල්ලගෙන රේඛාවක් අඳින්න උත්සාහ කරනවා. මේක සරල රේඛාවක්ද, මේක නැත්තම් වෙන විදිහක වක්‍ර රේඛාවක්ද, ඇඳෙන්නේ මේ රේඛාව යන්නේ කොයි පැත්තටද, පොසිටිව් පැත්තටද, නෙගටිව් පැත්තටද කියලා ට්‍රෙන්ඩ් එකත් මේ ඇනලයිස් කරන්න යනවා. නමුත් තේරුම් ගත යුතු තමයි මෙන්න මේ ඩොට්ස් වගේක් තියෙන. හැබැයි මේ ඩොට්ස් අතරේ සම්බන්ධතාවයක්, අර්ථයක් පෙන්වන්න බෑ. අර්ථයක් පේනවා නම්, ඒ විදිහේ රචනයක් ලියවෙනවා නම්, ඒ විදිහට ලකුණු ලැබෙනවා නම් අන්න මෝඩකම කියලා හිතාගන්න. මෝඩකම කියලා හිතාගන්න. තව බොහෝ දුරයි. කමක් නෑ. ටිකෙන් ටික කරගෙන කරගෙන යනකොට රචනය අසංවිධිත වෙනවා. ලකුණු දෙන්න හිතෙන්නේ නෑ මේ කියන එකට. හරි, මේ විදිහේ ගලණයක් නෑ. ඒ වෙනුවට මොන මොනවාදෝ දේවල් ටිකක් ඒ මොහොතට අනුව සිද්ධ වෙනවා. අන්න ඒක තමයි නියම යථාර්ථය. ඉතින් එන්නේ විදිහ යථාර්ථයක් දැන හඳුනගන්න තම තමුන්ටත් අද දවසේ මේ ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු 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 සාදු. එමනම් මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරපු ධම්ම කුසල ස්වාමීන් වහන්සේට මේ ධර්ම දේශනාවේ කුසලය මාර්ගඵල නිවන් අවබෝධය සඳහාම හේතු වාසනා වේවා. අපටත් මේ කුසලය නිර්වාණ අවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියන අදිස්ථාන ඇතිව ප්‍රාර්ථනා ඇතිව අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට සමත්.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බා.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්වේන කතන් සබ්බං අච්චයං කමතමේ භන්තේ.
කමාමි කමි තබ්බ.
සාදු ඕකාස කමාමි භන්තේ.
සොකේ හොන්තු.
දුතියම්පි ඕකාස වන්දාමි භන්තේ.
සොකේ හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි භන්තේ.
සොකේ හොන්තු. අභිවාදන සීලිස්ස නිච්චං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මාව දන්තී ආයුවන්නෝ සුකම් බලං ආයිරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේව චාතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
තොපත් හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සාමි.